ගරු සඳරුවන් මදුරසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 14ක් කාර්යයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, විශේෂයෙන්ම අපි දන්නවා මෙච්චර කාලයක් මේ රට පාලනය කරපු ඒ පාලකයෝ රාජ්‍ය මුදල් පරිහරණය කරේ කොහොමද කියලා. ඒගොල්ලෝ රාජ්‍ය මුදල් පරිහරණය කරේ එපාලකයන්ගේ පවුල්වල බූදලයක් විදියට, එපාලකයෝ වටා ඉන්න කණ්ඩායම්වලට සැප සුඛ විහරණ ලබා දෙන්න අවශ්‍ය බූදලයක් විදියට තමයි මේ රටේ මුදල් මෙච්චර කාලයක් මේ පාලකයෝ පාලකයෝ පාවිච්චි කරේ. ඒක අන්තිම ප්‍රතිඵලය තමයි උපදින දරුවා පවා ලක්ෂ ගානක ණයකාරයෙක් කර වන රාජ්‍ය අභිහි කරපු එක. මේ මිනිස්සු කවුරුවක්වත් ලයිට් බිල නොගෙවරල නෑ, වතුර බිල නොගෙවරල නෑ, හොරෙන් බස් එක ගිහිල්ලා නෑ, හොරෙන් තෙල් ගහලා නෑ. හැබැයි ණයකාරයෝ වෙලා තියෙනවා. අප රට සම්පත් බහුල රට, අප රටේ විශාල ස්වභාවික ආපදාන, ඒත් අප රටේ තනි තනි මිනිස්සු ගත්තත් ණයකාරයෝ වෙලා තියෙනවා. රටේ සාමාන්‍ය මිනිස්සු ණයකාරයෝ වුණාට, අපේ රට දුප්පත් වුණාට, මේ රට හිටපු දේශපාලඥයෝ පොහොසත්, දේශපාලඥයෝ තරු පහේ හතේ හෝටල් වලින් කද්දී ඡන්දදායකයෝ කන්නේ, ඡන්දදායකෝ මන්ද පෝෂණය පෙළෙනවා. විශේෂයෙන්ම මාතෘ මන්ද පෝෂණය, ළමා මන්ද පෝෂණය වේගෙන් ඉහළ ගියපු රටක්. දේශපාලඥයෝ ලංකාවේ තියෙන හොඳම රෝහල් වලින් ඖෂධ ගද්දි, එහෙම නැත්නම් ලෝකේ තියෙන හොඳම රෝහල් වලට යද්දි, ඡන්දදායකයෝ OPD එකේ පෝලිමේ ඖෂධ ගැන විශ්වාසයක් නැති වෙලා තියෙනවා. ඒ වගේම දේශපාලඥයෝගේ පුත්තු ලංකාවේ තියෙන හොඳම පාසල් වලට යද්දි, එහෙම නැත්නම් ලෝකේ තියෙන හොඳම විශ්වවිද්‍යාල වලට යද්දි, අපේ රටේ නගරේ පාසල් හා ගමේ පාසල් අතර විශාල විෂමතාවයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ අවුරුදු 4-5 කාලය තුළත දේශපාලඥයෝ තට්ටු 5-6 ගෙවල් හදද්දි, ඡන්දදායකයෝ ගෙයක් හදන්න පටන් ගත්තොත් මැරෙනකම්ම හදනවා, ඒකේ හදලා ඉවර කරගන්න වෙන නැත්නම් පරම්පරාවක් දෙකක් හදනවා ගේ. ඒ වගේම දේශපාලඥයෝ ලෝකේ තියෙන සැපම වාහනවල යද්දි, ඡන්දදායකයන්ට පදින වාහන ගෙන්නන්නෙත් නැහැ. අපි වගේ දිස්ත්‍රික් එක නම් ඉන්න මිනිස්සු දන්නවා යන වාහනවල ස්වරූපයෙන්, යන වාහන ප්‍රමාණයෙන් යන්නේ තාත්තද පුතාද බාප්පද ලේලිද නෝනනාද කියලා. දේශපාලඥයෝ හැසිරුනේ එහෙමයි. දේශපාලඥයෝ මහලු ඒකොල්ලන් වටේ හිටපු කණ්ඩායම් විශාල ව්‍යාපාරවල හිමිකාරයෝ බවට පත් වුණා. හැබැයි ඡන්දදායකයෝ පටන් ගත්තොත් පාරිසර ආපකඩය, නැත්තම් ව්‍යාපාරයක් කරත්තම වැටෙනවා. එහෙම තත්ත්වයක් උදා වෙලා තිබුණේ. සාමාන්‍ය මිනිස්සු පඩිය ගන්නකොටත් ණය වෙලා, හැබැයි පහුගිය දවස්වල අධිකරණයේ ඉස්සරහා හෙලි වුණා හිටපු ජනාධිපති පුත්තු අවුරුදු 5-10 තමන්ගේ පඩි අරගෙන නැහැ. හැබැයි ඒගොල්ලෝගේ සැපවත් ජීවිත අපි හැමෝම දන්නවා. දේශපාලඥයෝ තමන්ගේ භාර්යාවන් රත්තරන් වලින් වහගනිද්දි අහිංසක ගොවියන්ගේ කනකර බඩු තිබුණේ බැංකුවල. එහිඳ මෙරට පාලනය කරපු දේශපාලඥයෝයි ඒගොල්ලන්ට ඡන්දි දීපු ඡන්දදායකයෝ අතර විශාල පරතරයක් නිර්මාණය වුණා. එහෙම වුණේ මෙච්චර කාලයක් මේ දේශපාලඥයෝ රටේ බදු මුදල් ටික, රටේ ධනය තමන්ගේ තමන් වටා ඉන්න කල්ලියකගේ සුඛ විහරණයට භාවිතා කරපු නිසා මම හිතනවා ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි ලංකාවේ හැම ස්තරයක්ම නියෝජනය කරමින්, ලංකාවේ හැම ස්තරයකම අවශ්‍යතාවයන් ඉටු කරන අයවැයක් යෝජනා වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොතින් එතෙක් මෙතෙක් සෞඛ්‍යයට වෙන් කරපු වැඩිම මුදල රුපියල් බිලියන 604ක මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. එහි මීට කලින් පාලකයෝ ඔබ දකින්න ඇති අර කොවිඩ් කාලේ ගංගාවලට මුට්ටි දාලා පැණි ප්‍රමෝට් කරලා ලංකාවේ සෞඛ්‍ය සේවාව හැල්ලු කළා. මම හිතනවා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ තත්ත්වයන්, ඒ වගේම ලංකාවේ සෞඛ්‍ය සේවාවත් හැල්ලු වෙන්නේ අන්නර වගේ අමනෝච්ච ක්‍රියාකාරකම් හින්දා. විශේෂයෙන්ම මේ අයවැයෙන් ගුණාත්මක ඖෂධ හා වෛද්‍ය සැපුම් වෙනුවෙන් රුපියල් බිලියන 185ක මුදලක් වෙන් කරලා තියෙනවා. අපි දැක්ක කලින් ආණ්ඩු ඖෂධ ගෙන්නුවේ කොහොමද කියලා. කම්පැනිත් එක ඩීල් දාලා සමාජයට සඳහන් වුණා මාධ්‍යවල හෝටල් වල බිල් එක රැයට ලක්ෂ 4යි 5යි බාල ඖෂධ ගෙනල්ලා රෝගීන් ගෑස් අන්ධ කර පිළිකා රෝගීන්ට බාර ඖෂධ ගෙනාවා පිළිකා රෝගියෙක් කියලා කියන්නේ හෙට දවස ගැන මහා බලාපොරොත්තු තියෙන මිනිහෙක් නෙමෙයි එහෙම මිනිස්සුන්ටත් බාල ඖෂධ ගේනව නම් ඒ වගේ ඇමතිවරු මිනිස්සු වෙන්න පුළුවන්ද එහෙම සෞඛ්‍ය ඇමතිවරු හිටියේ අයවැයෙන් ඖෂධ සඳහා වෙන් කරන මුදල් ඒ විදිහට තමයි නාස්ති කරේ ඒ නිසා මේ ආණ්ඩුව ගුණාත්මක ඖෂධ හා වෛද්‍ය සැපයුම් මෙනුවෙන් මේ අයවැයෙන් වෙන් කරන රුපියල් බිලියන 185ක මුදලක් ඒ වගේම අපි දන්නවා මෙරට සෞඛ්‍ය සේවකයන් තාම අපහසුතා රාශියක් මැද්දෙ තමයි තමන්ගේ සේවාව ලබා දෙන්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාව ගත්තට පස්සේ උග්‍ර සේවක හිඟයක් තියෙනවා ඒ කාර්ය මණ්ඩලයේ දාරිද්‍ර සංවර්ධන වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 22.4ක් වෙන් කරලා තියෙනවා විශේෂයෙන්ම අපි ඉස්සරහට කටයුතු කරමින් ඉන්නවා කුහුණුව නිම කරපු විවිධාංශවල හෙද හෙදියම් වෙන්න පුළුවන් එම්එල්ටී අය වෙන්න පුළුවන් අතුරු වෛද්‍ය වෙන්න පුළුවන් 10000ක් පමණ ප්‍රමාණයක් සේවයට මදව ගන්න එහෙම තියෙද්දි තමයි විශේෂයෙන්ම මේ පඩි වැඩි කිරීමකු සෞඛ්‍ය සේවකයන්ට ලබා දෙන්නේ අපි දැක්ක මේ පඩි වැඩි කිරීම අතරේ 2025 වැය යෝජනා වලියේ ගරු ජනාධිපතිතුමා තමන්ගේ අයවැය කතාවෙන් විශේෂිත වූ කාලයක් වෙන් කරා සෞඛ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීම ගැන සඳහන් කරන්න හැබැයි මීට කලින් අයවැය යෝජනා ගත්තොත් 2020 අයවැය කතාවේ එක විනාඩියක්වත් වෙන් වෙලා තිබුණේ නැහැ සෞඛ්‍ය සේවයේ පඩි වැඩි කිරීමක් කරේ ඒක වෙනුවෙන් 2021 එක විනාඩියක්වත් වෙන් වෙලා තිබිලා නැහැ 2022 එක විනාඩියක්වත් වෙන් වෙලා තිබිලා නැහැ 2023 එක විනාඩියක්වත් වෙන් වෙලා තිබිලා නැහැ සෞඛ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීම වෙනුවෙන් 2024 ඒත් නැහැ දැන් මේ යෝජනා අතරේ විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕන එකක් අපේ රට මුළු ලෝකෙටම ණය වෙලා ණය ගෙවා ගන්න බැරි උලත් වෙන රටක් ලෝකෙ තියෙන පොහොසත් රාජ්‍යයක් නෙමෙයි අනිත් පැත්තෙන් අපි දන්නවා අපේ රටේ සෞඛ්‍ය සේවකයන් මේ නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වා ගන්න අසීමාන්තික කැපකිරීමක් කරනවා උගේ කැපකිරීම අපි අගය කරනවා ඒ නිසාම තමයි මේ පඩි වැඩි කිරීමේදී උගේ මූලික වැටුප ඒ වගේම එක්ස්ට්‍රා ඩියුටි එක ඒ වගේම නිවාඩු දාස්තර දෙන දීමනා මේ තුනම සංඛ්‍යාත්මකව වැඩි වෙලා තියෙනවා මේ වැඩි වෙලා වැඩි වීම වෙනුවෙන් විශේෂයෙන් මාස 20ක කාලයකට රජය රුපියල් බිලියන 225ක මුදලක් වෙන් කරනවා ඒක අපිට එක අවුරුද්දකට වෙන් කරගන්න අමාරුයි මොකද මේ රටේ දුප්පත්භාවයේ හින්දා ඒ නිසා මේ වසරට රුපියල් බිලියන 110ක් වෙන් කරනවා එතකොට සෞඛ්‍ය සේවකයන් අතර යම් විවාදයක් ඇති වෙලා තිබෙනවා මේ අමතර එක්ස්ට්‍රා ඩියුටි එක පිළිබඳව ඒක අර ගලේ කෙටු අකුරක් වගේ එකක් නෙමෙයි අපිත් කැමති 80න් එකක දීමනාවක් 60න් එක කරනවා නම් අපිත් කැමති 160න් එකක 140න් එක කරනවා නම් තව තව දීමනා සෞඛ්‍ය සේවකයන්ට ලබා දෙන්න ඔවුන්ගේ කැපවීම අනුව නමුත් අපි ඔබෙන් ඉල්ලීමක් කරන ඔබ තේරුම් ගන්න මේ රට බංකොලොත් රටක් බංකොලොත් කරපු රටක් ලෝකෙ දියුණු රටක් නෙමෙයි අපේ පළවෙනි අයවැය අපේ නාමල් ඇමතිතුමා සඳහන් කරා වගේ පළවෙනි අයවැය අපි ඉස්සරහ අයවැය වලදී ඒකට සාකච්ඡාවක් කරමු ඔබ 80 එක දීමනාව 60න් එක කරගන්නේ කොහොමද කියලා ඔබ 140න් එක දීමනාව 120න් කරගන්නේ කොහොමද කියලා ඒ වෙනුවෙන් අපි ආණ්ඩුවක් ඉදිරියට ඔබත් එක්ක වැඩ කරන්න සූදානම් ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය සේවාව නැතිනම් සියලුම වෘත්තිකයන් මේ ආණ්ඩුවත් එක්ක මේ ආණ්ඩුව පත් කරන්න මැදිහත් වුණාසේම ඉදිරියට එකතු වෙලා ඉඳී කියලා. ඒ වගේම විශේෂයෙන් අධ්‍යාපනය ගත්තට පස්සේ ඒත් එතෙක් මෙතෙක් වෙන් කරන වැඩිම මුදල වෙච්ච රුපියල් බිලියන 100 රුපියල් බිලියන 619ක මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් කරලා තියෙනවා. ලංකාවේ පාසල් තියෙනවා 10126ක් මේකෙන් ළමයි 300ට අඩු පාසල් ළමයි 100ට අඩු පාසල් තියෙනවා 3000ක්. අපි දන්නවා ග්‍රාමීය ප්‍රදේශවලට ගියාට පස්සේ නගරේ පාසලයි ගමේ පාසලයි අතර විශාල විෂමතාවයක් තියෙනවා. ගමේ පාසල්වල ඉන්න ළමයින්ට ඒගොල්ලොන්ගේ අනාගතය ගැන තියෙන හීනේ පටුයි. ඒගොල්ලන්ට තාක්ෂණික විෂයන් එක්ක ඉස්සරහට යන ගුරුවරු නැහැ. පහසු ගන්න නැහැ. ඒගොල්ලන්ට චෙස් ක්‍රීඩාව එහෙම නැත්නම් ෆුට්බෝල් ක්‍රීඩාව දැකලවත් නැහැ. දැක්කොත් ටීවී එකේ තමයි. ඒකෙන් මේ පාසල් අතර තියෙන විෂමතාවය අවම කරගන්න ඕන. බොහෝ ග්‍රාමීය පාසල්වල දරුවන්ගේ හීන වෙලා තියෙන්නේ කොයි වෛද්‍යවරයෙක් එක්ක ඉංජිනේරයෙක් ඉන්නwidetilde. ඉන් එහාට හීනයක් ළමයින්ට නැහැ. ඒ හින්දා මේ අයවැයෙන් විශේෂයෙන්ම පාසල් පද්ධතිය සමාලෝචනය කර ජලි ස්ථානගත කිරීමට අවශ්‍ය ජාතික වැඩපිළිවෙලක් හදන්න රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම 2019 ඉඳන් මේ පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කළා නැහැ. ඒ වෙනුවට බොහෝ පාසල්වල අපි දකිනවා දෙමව්පියන් මත අධ්‍යාපනයේ බරක් වටෝපින් මුදල් එකතු කරමින් ඉන්නවා. එක එක වසරට ගන්න වෙනකොට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 6 වසරට ගන්නකොට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක්ක සංවර්ධන වැඩක් කරලා වෙන්න පුළුවන්. දෙමව්පියන්ට මහා බරක් වෙලා තියෙනවා දරුවට උගන්වන එක. ඒක වළක්වන්න අපි පාසල්වල යටිතර පහසුකම් සංවර්ධන සඳහා රුපියල් මිලියන 10,000ක මුදලක් මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගත්තත් එහෙමම තමයි. විශ්වවිද්‍යාල තුල ගුණාත්මක වර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 135ක මුදලක් මේ අයවැයෙන් ආණ්ඩුව වෙන් කරලා තියෙනවා. ඒ වගේම මහපොළ ශිෂ්‍යාධාරයේ රුපියල් 5000 ඉඳලා 7500කම් වැඩි කරලා තියෙනවා. අපි දන්නවා ශිෂ්‍ය ව්‍යාපාරය අපි ශිෂ්‍යයන් වශයෙන් ඉදිරිත් විශාල අරගල කරලා තමයි මේ දීමා රැකගත්තේ.
ගරු මන්ත්‍රීතුම තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. ඒ නිසා මේ රජයේ ශිෂ්‍යයන්ගේ රජයක් විදියට මහපොළ දීමනාව වැඩි කරලා තියෙනවා. ඒ වගේම ශිෂ්‍යාධාර දීමනාවත් වැඩි කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍යාංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ට රැකියා ලබා දෙන්න උපාධිධාරීන් 30,000ක් සඳහා රැකියා ලබා දෙන්න රුපියල් මිලියන 10,000ක් වෙන් කරලා තියෙනවා. අපි දැක්ක මීට කලින් උපාධිධාරීන්ට රැකියා ගත්ත කොහොමද කියලා. විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා අමාරුවෙන් උපාධිය ගත්තට රැකියාව මොකද්ද තීරණය කරේ ප්‍රදේශින දේශපාලඥය. අපි හිතනවා මෙන්න මේ පාර තමයි දේශපාලඥයාගේ මැදිහත් වීමකින් තොරව උපාධිය විදිහට රස්සාවක් ගන්න පුළුවන් විදියට අයවැයෙන් සල්ලි වෙන් වෙන්නේ. ඒ වගේම අපි දන්නවා මේ අපේ ප්‍රදේශ වුණත් මද්‍රව්‍යයක් එක්ක බැඳුණු පාතාලය මිනිමැරුම් එක්ක බද්ධ වෙලා තියෙනවා. පහුගිය දවසේ අපි නියෝජනය කරන ප්‍රදේශ මිද්දෙනියේදී අරුණ විධානකමගේ කියලා කෙනෙකුත් ඔහුගේ අවාසනාවන්ත ලෙස දරුවන් දෙදෙනෙක් මරා දැමුවා. මම උපුටා ගැනීමක් කරන්න කැමැති ඒ අරුණ විධානකමගේම ටෝක් විත් චමුදිත කියන වැඩසටහනේදී චමුදිත සමරියුක්ත මහත්තයත් එක්ක මෙන්න මෙහෙම කියනවා මාධ්‍යවේදියත් එක්ක රාජපක්ෂාට විරුද්ධ පිළේ මං විතරක් මේ මරණ වරෙන්තු අතේ තියන් ඉන්නේ. ඒ මිනිස්සු නිහඬව හිටියට මට කරන්න දෙයක් නැහැ. එයා ඊළඟ කතා කරනවා අනිත් මිනිස්සු නිහඬව කියනවා ඉන්නේ. තව මරණ වරෙන්තු තියෙන කට්ටිය ඉන්නවා කියනවා. ඊළඟට එයා කියනවා මේ දැන් යනකොට මරලා දැම්මොත් සම්පූර්ණ මගේ වගකීම මහින්ද රාජපක්ෂ, තමර රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, දාමර රාජපක්ෂ, සචින් රාජපක්ෂ ගන්න ඕන. ඊට පස්සේ කියනවා කපිල දිසානායක ගන්න ඕන. එයා එහෙමයි කියන්නේ මාධ්‍යවේදියත් එක්ක. චමුදිත රාජපක්ෂට වටේ ඉන්නේ ලයිසන් මිනිමරුව. එහෙමත් කියනවා. ඔව් මිනිමරුව ඊට පස්සේ අහනවා මිනිමරුවද කියලා. එයා කියනවා ඊට පස්සේ ඔව් මිනිමරුව තමයි ඔක්කොම ඉන්නේ. ඒ කට්ටිය වැඩේ කරගෙන උන් අතුරු දහන් කරනවා. ඉතින් මේ බරපතල ප්‍රකාශය. දැන් උදෙත් මන්ත්‍රීවරයෙක් ඇහුවා කවුද දේශපාලඥය කියලා. මේ මිය ගියපු පුද්ගලයාම මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධිය කරලා තියෙන ප්‍රකාශ මේ අවුරුද්දකට විතර කලින්. ඒ විදිහට තමයි ඒකොල්ලොන්ගේ කල්ක්‍රියාව සිද්ධ වුණේ දිස්ත්‍රික් ඇතුලේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමියනි අවසන් කරන්න කලින්
කාලය අවසන් කරන්න කැමති
අපේ රට දුප්පත් රටක්. මේක පොහොසත් කිරීමේ වගකීම තමයි අපේ කරපිට පැටලලා තියෙන්නේ. ඒ නුවේ නාණ්ඩුවක් විදිහට ආණ්ඩුවේ මැති අමතුරු විදිහට මන්ත්‍රීවරු විදිහට අපි සියලු කැප කිරීම කරනවා. අපි බලාපොරොත්තු වෙනවා අපි පත් කරන්න තිබිච්ච උද්‍යෝගයෙන්ම අපිත් එක්ක මේ රට සංවර්ධනය කරන්න අපි පත් කරන හැමෝම එකට එකතු වෙයි කියලා ඒ බලාපොරොත්තුවත් එක්ක මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.